සභාව කල් තැබීම
ගරු මුලසුන්න ආර්ය මන්ත්‍රමනි පාර්ලිමේන්තුව 2022 පෙබරවාරි මාසයේ 11 වන සිකුරාදා දින පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයයි යෝජනා කරමු.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා.
ඔව් මුලසුන්න මන්ත්‍රමනි මම අහනවා. කෘෂිකර්ම මැතිතුමාගේ අසන්න සීම සඳහා මම මේ ප්‍රශ්න යොමු කරන්නේ. ප්‍රශ්න අංක 1 රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රට තුළ වීවගාව ඇතුළු භෝග වගාවන් ගණනාවක අස්වැන්න අඩු වී ඇති බව ඔබතුමා දන්නේද? අංක 2 මහකන්නේ අස්වැන්න අඩුවීම ප්‍රතිශතයක් ලෙස ආසන්න වශයෙන් සඳහන් කළ හැකිද? අංක 3 වීවගාවේ අස්වැන්න අඩුවන් වෙනුවෙන් වන්දි ගෙවීමක් කරන්නේද? අංක 4 එය ගණනය කරන්නේ කෙසේද? අංක 5 ගෙවන වන්දි ප්‍රමාණය කොපමණද? අංකය විශාල ගොවීන් ප්‍රමාණයක් වගා කරන බඩේරුඟු සඳහා වන්දි ගෙවීමක් කරන්නේද? ඒ සඳහා ගෙවීමක් කරන්නේ නම් ඒ පිළිබඳව විස්තර ගරු සභාවට දන්වන්නේද? අංක 8 උඩරට සහ පාතරට එළවලු ගොවීන් වෙනුවෙන් වන්දි ගෙවීම කරන්නේ කෙසේද? අංක 9 අපනයන භෝග වගා කරන ගොවීන් සඳහා රජය වන්දි ගෙවීමක් කරන්නේද? අංක 10 නොවේසේ නම් මේ මන්ද විශේෂයෙන් ගරු මුලාසිරි මන්තුමනි අපි දන්නවා වර්තමාන රජය ජනාධිපතිතුමාගේ මේ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම තාම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා කටයුතු කිරීම නිසා විශාල ගොවීන් ප්‍රමාණයක් මේනට අසරණ වෙලා තියෙනවා. වී වගාව විතරක් නෙමෙයි. වී වගාවේ අපි දල වශයෙන් අපි විශ්වාස කරනවා 50%ක් 55%ක අස්වැන්න අඩුවීමක් සිදු වෙයි කියලා. එතකොට මේ අස්වැන්න අඩු වුණාම කොච්චර වන්දියක් ගෙවනවද? දැන් එක සැරයක් මං කව රුපියල් අපිට දරගන්න ලැබුණා රුපියල් 25ක් කිලෝ එකට ගෙවනවා කියලා. එතකොට රුපියල් 25කින් ඒක ප්‍රමාණවත්ද කියන බරපතල ප්‍රශ්නේ ගොවියා ඉන්නවා. ඒ වගේම ගොවියා කියන්නේ වී ගොවිතැන විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ ගොවියා ගෙපම වී ගොවිතැන දිහා විතරයි යොමු වෙන්නේ. එතනින් එහා ගිය දැවැන්ත ගොවි පරපුරක් අපේ රටේ ඉන්නවා. උඩරට පහරට එළවලු හේන් ගොවිතැන බඩේරුඟු එවගේම අපනයන කෘෂිකර්ම ඉලක්ක කරගත්තු කුරුඳු වගේ ගම්බිරිස් වගේ අපනයන භෝග ඒ වගේම පොල් වගාව පහතරට තේ වගාව මේ හැම දෙයක්ම මේ පොහොර ප්‍රශ්නයෙන් අද මිරිකලා ඉන්නේ. අද ගොවියා දැවැන්ත පීඩනයකින් ඉන්නේ. මම දැක්ක අය අනුරාධපුරයේ ඔබතුමාලගේ පොහොට්ටුවේ රැස්වීමේදීත් පොහොට්ටුවේ තෙන්ට ආපු අයත් පොහොර ගැන කතා කරද්දි ගොවියා ගැන කතා කරද්දි කෑ ගහනවා අපිට පොහොර දෙන්න කියලා. ඉතින් ඒක බරපතල තත්ත්වයක් ඉදලා අපි දකිනවා. මොකද අද අපි දන්නවා ආර්ථික වශයෙන් අපේ රට කඩාවැටලා තියෙන්නේ කියලා. ඒ ආර්ථික වශයෙන් රට කඩාවැටෙන්න ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ මේ කෘෂිකර්මාන්තයට ලැබුණු දවන්ත පහර. මොකද එක පැත්තකින් පොර නතර කරනකොට අපේ අස්වැන්න අඩු වුණා, අපේ අපනයනයන් අඩු වුණා, ඒ වගේම අපිට අමතර භෝග අපේ හාල් වෙන්න පුළුවන් වෙනත් පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය වෙන්න පුළුවන් ආනයනය කිරීම සඳහා අමතර ඩොලර් ප්‍රමාණයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා අපේ රටේ මම දන්නවා මම දිගටම කිව්වා දකුණු ආසියාවේ රටවල් දිහා විතරක් බලපුවම අපේ 2019 නොවැම්බර් ඉඳන් 2021 නොවැම්බර් දක්වා විදේශ සංචිත කිසිම රටක අඩු වෙලා නැහැ. ලංකාව විතරයි අඩු වෙලා තියෙන්නේ. අෆ්ගනිස්තානයේ 14%යි, නේපාලයේ, බූතානයේ, මාලදිවයිනේ 20%ට වඩා වැඩි, බංග්ලාදේශයේ, ඉන්දියාවේ 37%යි, පාකිස්තාන 48%කින් වැඩි වෙලා තියෙනවා. අපේ විතරක් අඩු වෙලා තියෙනවා පොඩි ප්‍රමාණයකින් නෙමෙයි ගෞරව මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි 79%කින්. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් අපි ඒකයි කියන්නේ මේ කෘෂිකර්මාන්තයට එල්ල වුණු දැවැන්ත වරු ප්‍රහාර එල්ල වුණා. දැන් ඊයේ ජනාධිපතිතුමා කියනවා අනුරාධපුරයේ ගොවීන්ට පොහොර දීලා හෝ නොදීලා ආදායම 100%කින් වැඩි කරනවලු. අපිට මේක පැහැදිලි කරන්න ජනාධිපතිතුමා. පොහොර දීලා හෝ නොදීලා 100%කින් ආදායම වැඩි කරන්නේ කොහොමද? ඒ කියන්නේ ගොවියෝ වගා කරන්න ඕනේ නැද්ද? ඔබතුමා ගොවියට ගෙදර හිටියත් වන්දි ගෙවනවද? ආදායම වැඩි කරනවද? වෙනත් ආදායම් මාර්ගයක් සඳහා යොමු කරනවද? ඉතින් ඒ නිසා ගරු මෝලාශ්‍රේ මන්තුමනි මේක බරපතල ජාතික ප්‍රශ්නයක් විදිහට මම දකිනවා. අද මේ කෘෂිකර්මය කඩාවැටීම හරහා රටේ ගොවිතැනට කෘෂි ආර්ථිකයට රටේ ආර්ථිකයට මේ තුනටම බලපෑමක් එල්ල වෙලා තියෙනවා බරපතල විදිහට. ගොවි පවුලේ කඩාවැටීම මොකද අපේ මිලියන 2කට වඩා පවුල් ප්‍රමාණයක් ගොවි ඍජුව ගොවිතැනට සම්බන්ධ වෙලා ඉන්නවා. වක්‍රව අර්ධ වශයෙන් කර්මාන්තයක් විදිහට හෝ ගොවිතැන දෙදෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. රටේ සමස්ත ජනතාවකටම බලපානවා ගොවියාගේ අස්වැන්න පාරිභෝගිකයෝ විදියට. ඒ නිසා මේ බරපතල තත්වයෙන් ගොවියා මුදාගෙන ඊළඟ අවස්ථාවේදී ඊළඟ කන්නේදී හරි ගොවියට නැගිටින්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගීම මේ රජයේ යුතුකමක් විදිහට අපි දකිනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට තව පැහැදිලි පිළිතුරක් වගේම කඩිනම් විසඳුමක් බලාපොරොත්තු වෙනවා ගරු අමාත්‍යතුමාගෙන් ඒ වගේම රජයේ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා
උල්ලාසනාරුද්ද ගරු මන්ත්‍රීතුමනි, නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය පිළිබඳ සැලකිල්ලට ගත්තාම පරිසර හිතකාමී හරිත කෘෂිකාර්මික වැඩපිළිවෙළක්, ඒ වගේම ලෙඩ රෝගවලට ගොදුරු වෙච්ච ජනතාවින් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක්, ඒ වගේම දේශගුණික සුහුරු විපර්යාසයන්ට මුහුණ දීමට අවශ්‍ය වැඩපිළිවෙළ ගැබ්බෙලා තිබුණු කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මේ මන විට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා කියපු කාරණාවල් පිළිබඳව අස්වැන්න ලබා ගැනීම පිළිබඳව දැනටමත් සමහර කාබනික වගාවල් වල යෙදිච්ච ගොවි මහත්තුරු වැඩි අස්වැන්නක් නෙලාගෙන තියෙනවා. පරක් වෙලා වගා කරලා දේශගුණික ගැඩුවලට මුහුණ දුන්න අයගේ අස්වැන්න අඩු වෙලා තියෙනවා. මේ පිළිබඳව සැලකිල්ලට අරගෙන අපි මිලියන 40,000ක් මේ වන විට මුදල් වෙන් කරලා තියෙනවා වන්දි ගෙවන්න. ඒ වන්දි ගෙවන ආකාරය පිළිබඳව ගොවින්ගේ සේත්තරන්වල වපසරි අනුවත් ඔවුන්ගේ අස්වැන්න අනුවත් මිල තීන්දු කරන්න පුළුවන්. නමුත් එතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න, දැන් මේ කාලේ මහා කන්නේ අස්වැන්න නෙළමින් පවතින වෙලාවක්. ඒ නිසා සම්පූර්ණයෙන්ම තොරතුරු ගන්න තව මාසයක විතර කාලයක් යනවා. ඒ අනුව අපි ගොවියන්ට වගා හානි වුණා නම් අස්වැන්න අඩු වුණා නම් මිලියන 40,000ක මුදලක් වෙන් කරලා ගොවියන්ට ලබා දෙන්න කටයුතු කරමින් පවතිනවා කියන එකත් එතුමාගේ ප්‍රශ්නවලට එකින් එක පිළිතුරු ලබා දෙන්න මාසයක කාලයක් මහා කන්නේ අස්වැන්න නෙලා ගත්තෙන් පස්සේ දෙන්නත් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බෑ ගරු මන්ත්‍රීතුමා, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි.
ඒකට උත්තරේ නෑ ඔබතුමා දුන්නේ නෑ. මහකන් නෙමෙයි අපි බඩේරුගු ගැන දෙලවලු ගැන.
හරි, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න අංක 2 වෛද්‍ය උපුල් ගලප්පති මැතිතුමා.
ගරු මූලාසනාරුද මන්ත්‍රීතුමනි, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට සංචාරක ව්‍යාපාරය තුළ විදේශික සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී යාල වනෝද්‍යානයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්. එමෙන්ම ලෝකයේ සංචාරය කළ යුතු ස්ථාන සැලකීමේදී සංචාරක සංගරා කීපයකම යාල වනෝද්‍යානය මුල් ස්ථානවලට පැමිණ තිනවා. එබැවින් අප ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයයි මම විශ්වාස කරනවා. මගේ පළවෙනි ප්‍රශ්නය, යාල වනෝද්‍යානය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවරයන් මොනවාද? දෙවැනි ප්‍රශ්නේ, දැනට සංචාරකයන් සඳහා ඇතුළු වීම අත්විටවා ඇති මධ්‍යාහන 12 සිට පස්වරු 2 දක්වා කාලය සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකියාවක් තිබේද? තුන්වැනි ප්‍රශ්නය, සංචාරකයන් සඳහා රැගෙන යන ජීප් රථ වනෝද්‍යානය තුළ නීති උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී මම හිතන්නේ රියදුරට පමණක් විතරක් නෙවෙයි ජීප් රථයටත් තහනම් කාල සීමාවක් පනවනවා. මම හිතන්නේ මේක රියදුරට පමණක් තහනම් කාල සීමාවක් පැනවීමට හැකියාවක් තිබේද? යාල වනෝද්‍යාන 4 වෙනි ප්‍රශ්නය, යාල වනෝද්‍යානය සහ ඒ හා සැමෙදි කටයුතු හරහා ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් තිබේද? තිබේ නම් ඒ මොනවාද? මම හිතන්නේ මේක ගරු අමාත්‍යතුමාගෙන් අහන්න ඕනේ. මොකද බිලියන 7කට වැඩිය ආදායමක් 2017 දී යාල වනෝද්‍යානයෙන් තිබුණා. ඒක පාස්කු ප්‍රහාරයත් එක්ක, ඒ වගේම කොවිඩ් වසංගතයත් එක්ක ඒක ඉතාමත්ම දරුණු විදියටම අඩු වුණා. ඒ ආදායම මොකද සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම නිසා. නමුත් දැන් අපි කොවිඩ් වසංගතය අපි රජය මැනවින් කළමනාකරණය කිරීම නිසා සංචාරකයන් පැමිණීම, විදේශීය සංචාරකයන් පැමිණීම, ඒ වගේම දේශීය සංචාරකයන් පැමිණීම ප්‍රමාණය දැන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි අර කලින් තිබිච්ච පහුගිය යහපාලන ආණ්ඩුවෙන් තමයි ওই 12-2 පැය 2 මේ සංචාරකයන්ට ඇතුල් වීම නවත්තලා තියෙන්නේ. මම හිතන්නේ මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න ගරු අමාත්‍යතුමනි. ඒ වගේම මම හිතන්නේ අපි මේකේ ආදායම වැඩි කරගන්නත් අද වෙනකොට ඇතුලේ තියෙන සංචාරක බංගලා රුපියල් 7000කට තමයි 10 දිනකට 15 දිනකට නවාතැන් සඳහා වෙන් කරන්නේ. රුපියල් 7000කට මම හිතන්නේ අද තිසමහරාම ප්‍රදේශයේ හෝ යාල ප්‍රදේශයේ කාමරයක් ගන්නත් බෑ රුපියල් 7000ක. හැබැයි යාල ඇතුලේ සතු නරඹමින් ඔවුන්ට දවසක් 10 දිනකට සියලු පහසුකම් එක්ක මම හිතන්නේ අඩුගානේ ඇඳ ඇතිරිලි මේ කොට්ට මෙට්ට ටික දුන්නත් රුපියල් 7000 මුකුත් කරගන්න බෑ. ඒක නිසා මම හිතන්නේ තවදුරටත් ඒ සංචාරක බංගලාවල හොඳ අර තත්ත්වය ඉහළ නංවමින් මිල වැඩි කරන යෝජනාවකුත් මම හිතන්නේ මම අපි යෝජනා කරනවා. ඒ වගේම මම හිතන්නේ යාලේ ඇතුලේ සංචාරකයන් සඳහා විවේක ස්ථානයක් නැහැ තාමත්. මම හිතන්නේ ඔවුන්ට බැසිකලි පහසුකම් යන්න හොඳ ස්ථානයක් නැහැ. රෙස්ට් ඒරියා එකක් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ සඳහාත් ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මොකද අපිට මේ යාල හරහා විශාල ආර්ථික විදේශීය ආදායමක් අපිට උපයා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයේ සියලුම ශේෂධනා වක්‍රාකාරයෙන් ඍජු ආකාරයෙන් රැකී අවස්ථා උත්පාදනය කරන්න පුළුවන්. අදටත් මම හිතන්නේ 5000කට ආසන්න ප්‍රමාණයක් ඔය යාල වනෝද්‍යානය බූන්දල ලුණුගම් වෙහෙර වෙහෙරගල වනෝද්‍යාන හරහා ආදායම ඍජුවා වක්‍රාකාරයෙන් ආදායම උපයමින් ජීවත් වෙනවා. මම හිතන්නේ මේ සියල්ලගේම ආදායම සරු කරන්නත් මේ කට්ටියන්ගේ ආදායම් මාර්ග සුරක්ෂිත කරන්නත් මම හිතන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. ගරු අමාත්‍යතුමා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මම වෛද්‍ය ගලප්පති අපේ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. කාලානුරූප මේ ප්‍රශ්නේ පිළිබඳව පැන නැගීම පිළිබඳව, ඒ වගේම එතුමට දැනෙනවා මහ පොළවේ පය ගහලා මේ පිළිබඳව හොඳ අවබෝධයක් කරමින් කටයුතු කරන මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ වගේම තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ අවබෝධය ඇතුව කටයුතු කිරීම පිළිබඳව අද කාලීන අවශ්‍යතාවයත් එයයි. ඒ අවශ්‍යතාවය සඳහා ඒකරාශී වීම සහ ඒ වගේ අය මේ සභාවට එවීම පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මේසේ මම ප්‍රකාශ කරේ වෙන මොකක්වත් නෙවෙයි, අපි මුදල් අමාත්‍යංශයෙන් යැපෙන අයට වඩා මුදල් අමාත්‍යංශයට අපි ආදායම් උත්පාදනය කරලා දෙන ආයතනයක් හැටියටයි වනජීවී අමාත්‍යංශය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේකෙදි සංචාරක ව්‍යාපාරයත් එක්ක අපි කටයුතු කරමින් යනවා. ඒ සංචාරක ව්‍යාපාරයත් එක්ක කටයුතු කරමින් තමයි අපි ආදායම් උත්පාදනය කරන්නේ. මේ සඳහා සකලවිධ අමාත්‍යංශ සියල්ලම මේකට බද්ධ වෙලා තියෙනවා. මේ බද්ධ වීමත් එක්ක විශේෂයෙන් සංචාරක අමාත්‍යංශය වගේම අධ්‍යාපන අමාත්‍යංශයත් දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ කාර්යභාරය ක්‍රියාත්මක කිරීමේදී එතුමා කිව්වා වගේ නවීකරණය කරන්නත් ඕන. ඒ වගේම අපේ නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරගන්නත් ඕන. මේ ආකල්පමය වෙනස ඇති නොකර අපි කොතෙක් කතා කරත් අපි සැලසුම් හදවුවත් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. අර මේ රටේ දැන් පවතින තත්ත්වය දිහා බලපුවම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ මොහොත වෙනකොට වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳව රෝගීන් ඇපේට තියලා ඔවුන්ගේ ජීවිත උකසට තියලා ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන තත්ත්වයට පැමිණලා තියෙනවා මේ රට. ඒ නිසා අධිකරණ ඇමතිතුමත් ඉන්න නිසා මෙන්න මේ කාරණේදී අපි මිනිස් ජීවිත ආරක්ෂා කරගන්න අවශ්‍ය පසුබිම සකස් කරගත යුතුයි කියන එක විශේෂයෙන් සඳහන් කරමින්, ඒ වගේම මේකෙදී අපි ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවාට වඩා ප්‍රායෝගික ක්‍රියාත්මක කරන තැනට අපේ නිලධාරීන් කටයුතු කළ යුතු වෙනවා. දැන් ගලප්පති මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට සමහර වෙලාවට ප්‍රශ්නෙට පිළිතුරු ටිකක් එන්න පුළුවන් වෙයි. ඒ මේ පිළිතුරම තව අවුරුදු පහුගිය අවුරුදු දෙක තුනේදීත් එන්නේ මේ පිළිතුරම වෙන්න පුළුවන් වෙයි මන්ත්‍රීතුමා. ඊළඟට තව අපි තව අවුරුදු දෙකකින් ඇහුවොත් මේ පිළිතුරමත් එන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔබතුමා ප්‍රායෝගිකව ගිහිල්ලා බලලා කටයුතු කරන්න ඇමතිවරයා හැටියට මම ඒක ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ නිසා මම ඒකයි ඔබතුමාට කිව්වේ මේ සඳහා කටයුතු කිරීමේදී අවශ්‍ය ක්‍රියාත්මකව කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වගේම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි සංචාරක මංගලාවක් ගත්තොත් එහෙම සංචාරක මංගලාවම අපි රුපියල් 7000කට තමයි දෙන්නේ 10 දෙනෙකුට. එක්කෙනෙකුට රුපියල් 700යි. හැබැයි තිස්සමාරාමයට අවිලා එක්කෙනෙක් නවතන් ගත්තොත් එහෙම කොච්චරක් යනවද කියන එක යන සංචාරකයෝ දන්නවා දේශීය විදේශීය සංචාරකයන්. එනිසා අද මේ සංචාරක මංගල නවීකරණය කරලා ඒ සඳහා නිශ්චිත මුදලක් ලබා දීලා කටයුතු කරන්න ඕනේ. මුදල් අනපනත් ඒ වගේම ප්‍රායෝගික විදියට ගත්තම සමහර ඒවා වැඩි කරගන්න බෑ කියන තීන්දුවේ ඉන්න පුළුවන් වෙයි. එනමුත් අපිට අවශ්‍ය වෙනවා මේවා නඩත්තු කරගන්න. මොන්න වතුර ටික නැහැ හරියට. මුහුදු වතුර ටික අරගෙන පානීය ජලය ලබා දිය යුතු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මාර්ග පද්ධතිය සකස් කරගන්න ඕනේ. මේ මෙන්න මේ කාරණා සියල්ල සකස් කරමින් ඉස්සරහට යා යුතු වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව තහවුරු කරගත යුතු වෙනවා. මූණු පොතේ අද යනවා සමහර වෙලාවට ඊයේ නන්දි මිත්‍ර කියන ඇතා පහර දෙනවා ගිය වාහනයකට. මේ පහර දීමට ඉස්සරලා සැන්ඩෝ කියන ඇතාට අලියට ඔච්චන් කරනවා අපි ගිය සංචාරක අරන්ගිය වාහනය. ඔවුන් හිතේ තියාගෙන ඉන්නවා. මේකෙත් කතාවක් තියෙනවා මන්ත්‍රීතුමා ඔබතුමා සම්මන්තොට. ඒ කතාව මොකක්වත් නෙවෙයි. විශේෂයෙන් එදා ඒ නන්දි මිත්‍ර කියන ඇතා යාලට යන්න ඉස්සරලා සිතුල්පව්ව පාරේ තමයි හිටියේ. මිනිසා යන වන්දනාකරුවන් ඒ එතෙන්දී ඒ සතාට කන්න දීලා පුරුදු කරලා තමයි තිබ්බේ. හැබැයි මේ සතාගෙන් බේරෙන්න ඕන නිසා ඒ සතාට උණු වතුර දාලා ඒ යන වාහනේ අඩත්ෙට්ටම් කරලා තිබුණා. මේ අඩත්ෙට්ටම් කිරීමේ කාර්ය මේ වාහනේ යනවා දැකලා තමයි ඒ සතා ආවේ. ඒ සතාගේ
කරවමැත්තමනි කැටි කරා නම් හොඳයි.
ඒ සතාගේ මේක කියන්න ඕනේ මන්තුමා. ඔබතුමා අම්මන්තොට ඉඳලා ඔබතුමා දැනගත්තට මේ රටට කියන්න ඕනේ. ඒ නිසා මේ කාරණේදී මම විශේෂයෙන් සඳහන් කරන්නේ මේක රටට කියන්න ඕනේ. එහෙම කියන්නේ නැතු වුණොත් එහෙම ඔබතුමා උත්තර දෙන්නේ නැහැ. මමයි උත්තර දෙන්නේ. ඒ නිසා මේකේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සතා ඒ වාහනයට ඒ පරිගැනීමට ලක් කරා. ඒකෙදි අපිට ආපු අපවාදය සංචාරකයෝ ප්‍රංශයේ ඉඳලා ආපු සංචාරකයන් ආපහු උගේ අනාරක්ෂිතයි කියන ප්‍රශ්නේ මතු කරන්න පුළුවන් වෙයි. එහෙනම් ඒ සුරක්ෂිතභාවය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සඳහා අපි ඔබතුමාගේ කරුණු පිළිබඳව කතා කරනකොට යාල වන උද්‍යානයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාතේ ලෙස සංචාරක සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර මොනවාද කියන එක. යාලක ජාතික උද්‍යානයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයෙන් ලෙස පවත්වා ගැනීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් පාසසඳන් ක්‍රියාමාර්ග ගනු ලැබේ. සංචාරකයන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පරිගණක ආශ්‍රිතව නිකුත් කිරීම හා ජාතික උද්‍යානයට ඇතුල් වීමේ බලපත්‍ර මාර්ගගත ක්‍රම වේදේ ඔස්සේ ලබා ගැනීමට අවකාශ සලසා දී යුතුයි. ජාත්‍යන්තර මට්ටමේ විවරණ පහසුකම් ස්ථාපිත කිරීම මගින් සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම ශ්‍රී ලංකා කොටිස් සම්බන්ධ පර්යේෂණ සහ වෙනත් තොරතුරු සහිත මධ්‍යස්ථානයක් පළටුපානේ පිහිටි උද්‍යාන මූලස්ථානයේ ආශ්‍රිතව ස්ථාපිත කිරීම මගින් සංචාරකයන් වෙත කොටින් සම්බන්ධව දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීම ජාතික උද්‍යානය තුළ මාර්ග පද්ධතිය යථාවත් කාලීනව නඩත්තු කිරීම සංචාරක නිවාස අලුත් වැඩියා කිරීම සහ යථාවත් කාලීන නඩත්තු මගින් ගුණාත්මකභාවයෙන් ඉහළ නවාතැන් පහසුකම් ස්ථාපිත කිරීම උද්‍යානය තුළ සනීපාරක්ෂක පහසුකම් සහ පිරිසුදු බව පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා. පට්ටංගල මුහුදු තීරයේ ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ විවේක හා විවරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිකිරීම සිදු කරගෙන යනවා. යාල ජාතික උද්‍යානයේ සංචාරක කලාපය තුළ වනජීවීන් සුලභව දැකීමට හැකිවන පරිදි මග දෙපස යටි කෙළ ඉවත් කර දියවලවල් ස්ථාපිත කිරීම තෘණභූමි නඩත්තු කිරීම සහ දියවලවල් සඳහා සූර්ය බල ජල සම්පාදන ක්‍රමයක් ස්ථාපිත කිරීම යාල ජාතික උද්‍යාන කලාප 1 තුල සංචාරක තදබලය කළමනාකරණය කිරීම සඳහා කලාප අංක 3 සංචාරක පහසුකම් සංවර්ධනය කිරීම ගල්ගේ ආශ්‍රිතව වාසස්ථාන සුපෝෂණ
කටයුතු සඳහා වෙනත් සංචාරක පාසුකම් වර්ධනය කිරීම හේතුවෙන් වනසතුන් සුලභව දක්නට හැකිවන ලුණුගම්වේර ජාතික උද්‍යානය යාල ජාතික උද්‍යානය කොටස් ලෙස නැවත නම් කර කළමනාකර කිරීමට ක්‍රියාත්මක කිරීම. යාල ජාතික උද්‍යානය වෙත එන සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් එහා ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් හා සංචාරක ජීප් රථ රියදුරන්ගේ ධාරිතාව වර්ධනයට අවශ්‍ය පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ජාතික උද්‍යානය තුළ රාජකාරී කටයුතු නියුතු වනජීවි නිලධාරීන්ගේ කාර්යක්ෂම භාවිතාවේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන පහසුකම් වන නිලධාරීන් වෙත ලබා දීම. ජාතික උද්‍යානය තුළ කලාපංක එකේ මාර්ග පද්ධති ඇතිවන මාර්ග තදබදය කළමනාකරණය කර සංචාරකයන්ට පහසුව පිණිස රථවාහන සැලැස්වීම පිළියෙල කර ක්‍රියාත්මක කිරීම. ජාතික උද්‍යානය තුළ මාර්ග භාවිතයෙන් සිදු කරන වැරදි පිළිබඳ සොයා බැලීම සඳහා වේගමාන වැනි උපකරණ සවිකර ඒ සම්බන්ධව කටයුතු කිරීමට කණ්ඩායම අඛණ්ඩව යෙදීම. දෙවැනි කාරණය සඳහා මේ වන විට යාල උද්‍යානයේ උද්‍යාන කලාපයේ අංක එක තුළ අධික සංචාරක තදබදය කළමනාකරණය කිරීම සඳහා පරිසර විද්‍යාත්මක හේතු මත දීර්ඝ සොයා බැලීමකින් පසුව මධ්‍යාහ්න 12 සිට 2 දක්වා සංචාරකයන් ගමන් කිරීම නවතා ඇත. මෙම වෙලාව වෙනස් කිරීම සඳහා මේ දක්වා ක්‍රියාමාර්ග තුළින් ඇති වී ඇති ප්‍රතිඵල නිසි ලෙස 탁සේරුකම් පසුව එය තීරණය කරනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕන මන්ත්‍රීතුමනි.
කරුවා මන්ත්‍රීතුමනි අවසන් කරා නම් ඉතුරු ටික සභාගත කරා නම් දැන් විනාඩි 11ක් ගිහිල්ලා තියෙන ගෞරව මන්ත්‍රීතුමනි.
මට කාල වේලාව කිව්වනම් මම මේව අවසන් කරන්නේ නැත්තම් මේකම සභාගත කරන්න.
හොඳයි එහෙම කරා නම්
ඉස්සලාම කිව්වනම් සභාගත කරනවා. නැත්තම් ප්‍රශ්න ආපුවම ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ඒ වගේම Block 1, Block 2, Block 3, Block 5 කියලා තියෙනවා. ඒකෙදිත් මම කියන්න ඕනේ විශේෂයෙන් යාල අබේ භූමියේ ඒ ගේට්ටුවම අනිත් තැන් වලත් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මේක සභාගත කරනවා.
බොහොම ස්තුතියි කරවා මත්තුමනේ. මීළඟට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ගරු මන්ත්‍රීතුමාලාගෙන් ඉල්ලන්න කැමති මේ සඳහා වේලාව මිනිත්තු 10 දෙනෙක් කතා කරන්න ඉන්නවා. පාවිච්චි කරන වෙලාවම පාවිච්චි කරන්න කියලා මම යෝජනා කරන වෙලාවම පාවිච්චි කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
ගරු මූලාශ්‍රනාරතු මන්ත්‍රීතුමනේ අද පාවිච්චි ඉදිරිපත් කරන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව වැලිකඩ බන්ධනාගාර ඉදිරියේ විශාල අකුරෙන් සිරකරුවෝද මිනිස්සුය යන වැකිය ලියා තිබුණත් ඒ ආකාරයෙන්ම සිදුවෙනවාද යන විශාල ගැටලුවකි. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සුබ සාධනය මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ගැටලු විශාල ප්‍රමාණයක් පවතී. බන්ධනාගාරවල අදාළ ගැටලු සහ දෙස බැලීමේදී විශේෂයෙන්ම අභියාචනා කිරීමේ ගතවන කාලය සහ අභියාචනා නඩුකරයන් පවත්වාගෙන යාමේදී සහ දඬුවම් ලබා දීමෙන් සිරගතව සිටින කාලයේ නොසැලකීම සිරකරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් ඉතා පහළ මට්ටමක පැවතීම බන්ධනාගාර තුළ සිටින රැඳවියන් අවශ්‍ය පහසුකම් සහ ආහාර පාන ආදී ඇතුළු ගැටලු සිරකරුවන් සඳහා වෙන් කරන මුදල් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායීව නිෂ්පාදන කාර්ය සඳහා යෙදවීම බන්ධනාගාර නිලධාරීන්ගේ ගැටලු ආදී වශයෙන් විශාල වපසරියක් තුළ පවතී. බන්ධනාගාරවල පවතින මෙම ගැටුවල් වලට මුහුණ දී එහි ඇති කටුක අත්දැකීම් විඳි මන්ත්‍රීවරුන් මෙම ගරු සභාවේ සිටින අතර මහජන නියෝජිතයින් ලෙස බන්ධනාගාරවල පවතින මෙම ඛේදනීය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම අපගේ වගකීමයි. එම නිසා බන්ධනාගාර සහ රැඳවියන්ගේ ගැටලු සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් ඇති කිරීමට දැනට අමාත්‍යාංශය විසින් සිදු කර ඇති යෝජනා කඩිනම් කිරීමටත් මම මේ ගරු සභාවට යෝජනා කරමි. ගරු අමාත්‍යතුමත් මේ අවස්ථාවේ සිටින නිසා මම විශේෂයෙන් මතක් කරන්න ඕනි අලුතින් දැන් මේ වෙනකොට අලුතින් ආරම්භ කළා තියෙනවා සමාව දීමේ යම් ක්‍රියාවලිය. නමුත් ඒ ක්‍රියාවලිය තුළ 1998 පෙර ලබා දුන්න සිව්ව සමාලෝචනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම හිතන්නේ බොහෝ දිනෙකට අවුරුදු 26කින් පමණ 20කින් 26කින් පමණ පොදු සමාවක් ලබා දීලා නැහැ. ඇත්තෙන්ම මේ වෙනකොට අවුරුදු 80-90 වගේ වයස්ගත පුද්ගලයන් ඒ වගේම ආබාධිත වෙච්ච එක්තැන් වෙච්ච පුද්ගලයන් තමින්ද වාට්ටුව කියලා තියෙන වැලිකඩ ඒ පුද්ගලයන් විශාල පිරිසක් අද බන්ධනාගාර ගත වෙලා තියෙනවා එක්තැන් වෙලා තියෙනවා. මම හිතන්නේ රජයට විශාල බරක් දරන්න සිද්ධ වෙලා. මම හිතන්නේ සිරකරුවෙක් සඳහා රුපියල් 300ක පමණ මුදලක් වැයකරන්න සිද්ධ වෙලා තියෙනවා ආහාර පාන සඳහා පමණක්. ඊට අමතරව රැපිඩ් ඇන්ටිජන් එකට රුපියල් 2000ක් ඉන්න අනතුරුව දින 14ක් ඇතුළත පසුව PCR පරීක්ෂණ සඳහා රුපියල් 14000ක් මේ 6000ක් ඊට අමතරව HIV පරීක්ෂාව කරනවා වෙනත් X-ray පරීක්ෂා කරනවා ඒ වගේ විවිධ ඖෂධ සඳහා විශාල මුදලක් වැයනවා. ඉතින් ඒ නිසා මම හිතනවා වසර 15 20 25 වගේ කාල සීමාවල් දීර්ඝ කාලයක් සිරගත වෙලා ඉන්න අය මත දැඩි අපහසුතාවයට පත් වෙලා මානසික වශයෙන් විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණයක් තමයි මෙතෙන්දී බන්ධනාගාර නිලධාරීන් ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණයක්. මොකද ඒ අයගේ මේ වෙනකොට ඇයට අවශ්‍ය කරන සපත්තු නිලැඳුම් මේ වගේ මුබොත්තම් ඉනපටි වගේ දේවල් මතන වසර 3කින් පමණ
කර්මන්තතුමා තම මිනිත්තුක කාලයක් තියෙනවා
කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ මෙතන මම මේ සියල්ල හැන්සාත් ගත කරනවා. මොකද මේ පිළිබඳ විශේෂයෙන් හොයා බලන්න කියලා ඉල්ලා සිටිනවා. මම හිතන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සිරකරුවන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන ගියත් ඒ අමාත්‍යාංශයත් දෙක අතර හරි සම්බන්ධතාවයක් නොමැතිකම නිසා මේ කඹැදිල්ලක් බවට පත් වෙලාද. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළොත් හොඳයි. මොකද බන්ධනාගාරවල ගොඩක් දුරට කැරලි මතුවලා තියෙන මේ අවුරුදු 20කින් 25ක් 26කින් පමණ මේ අයට සමාවක් ලබා දුන් දී නොදීම තුල ඒ නිසා ඒ අයට අවශ්‍ය අද නිකන් හිතලා බලන්න සාමාන්‍ය කෙනෙකුට අවුරුදු
කාලය අවසන් වෙනකම්
දවස් 4ක් 5ක් නිදා ගන්න පුළුවන් කමක් නැහැ බිම. නමුත් අද අවුරුදු 15 20 සිරකාරෙක් වුණත් මතනේ අපා දුක් විඳිනවා. අවසන් සෙල් එකට දාලා වැව්වහම පහමාරට උදේ 6:00 වෙනකම් 6 වෙනකම් මුත්‍රා අඩු ගන්න වැසිකිළියට කැසිකිළියට යාමට හැකියාවක් නැහැ. ඒ සෙල් වල ඉන්න අය. ඉතින් ඒ වගේ බිම නිදාගන්නේ මියෝ යන ඇඟ හැමතැනම. ඔව් සිරකාරොත් මිනිස්සුය කියලා තිබුණාට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසන මම හිතන අධිකරණ ගරු අමාත්‍යතුමත් ඔබේ විශේෂයෙන් ජනාධිපතිතුමා මේ ළඟදී හොරණ මිල්ලෑ ප්‍රදේශයේ බන්ධනාගාර ලොකු විශාල බන්ධනාගාර මුලස්ථානයක් සමග අවශ්‍ය කරන සියලු පහසුකම් අංග සම්පූර්ණ පහසුකම් සමග බන්ධනාගාර ගොඩනැගිලා මේ සංකීර්ණයක් ඉදිකරන්න කටයුතු කළා. මම හිතන ඒ තුලින් මේ සදපදි අවුයි. නමුත් මේ සඳහා වෙනම කමිටුවක් පත් කළා බන්ධනාගාරයට සම්බන්ධලා ඒ අයගේ තොරතුරු ලබාගෙන ඉදිරි කටයුතු කරන්න කියලා මම ඉතාමත්ම කාරුණික කියනවා. මොකද ඇත්තෙන්ම
අවසන් කරන කරුණක්
වෙනත් රටවල් වල වගේ අපාදුක් විඳින්නේ මේ මිනිස්සු ඒ නිසා ඒ ගැන ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටමින් මගේ මේ යෝජනාව ඉදිරිපත් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට යෝජනා විස්තර කිරීම ගරු සම්පත් අත්කරල මෙතුම ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ලස්සන රුඩ ගරු මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනා විස්තර කරනවා වගේම ඒ අත්දැකීම් විඳපු කෙනෙක් විදිහට මට මතකයි නාමල් රාජපක්ෂ මෙතුමා, ඩීවී චානක මෙතුමා අපි තංගල්ල බන්ධනාගාරේ ෂෙල් එකක් ඇතුලේ දින 20 ගණනක් හිටපු වෙලාවේ මම හිතනවා ඒ බන්ධනාගාරේ ඇතුලේ හවස 5ට අපිව වැහුවාම ආපහු පසුවදා 6 වෙනකන් අපිට වැසිකිලි ගැසිකිලි යන ක්‍රමයක්වත් තිබුණේ නැහැ. මම හිතනවා මේක අත්විඳින අවුරුදු 20ක් 30ක් මේක අත්විඳින මිනිස්සු මම හිතනවා ඒ ඔවුන්ගේ මානසික තත්ත්වය මොන වගේ තත්ත්වයකද කියලා අපි හිතන්නට ඕනේ. ඉතින් මම හිතනවා අපේ ගරු අමාත්‍යතුමා මේ සම්බන්ධව ලොකු වැඩ කොටසක් කරනවා මේ වෙනකොට මේ නඩු කටයුතු ඉක්මන් කරන්න. ඒ වගේම මේ නඩු කටයුතු ඉක්මනින් අවසන් කරන්න මේවට විශේෂ ක්‍රමවේදයන් පාවිච්චි කරමින් එතුමා කටයුතු කරමින් ඉන්නවා. මම හිතනවා අපි මේක තවත්
සාධාරණීයක කාලයක් තියෙනවා මන්ත්‍රීතුමා.
මේ රැඳවීම දිහා බලන්න අවශ්‍යයි. මම හිතනවා රිමාන්ඩ් බන්ධනාගාර 11,000කට වැඩි ප්‍රමාණයක් අද මේ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඉතින් මම හිතනවා මේ தত্ত্বය අපි මේ පිරිස රටේ ආර්ථිකයට බරක් නොවන විදිහට සහ ඒ වගේම මේ පිරිසට රටේ ආර්ථිකයට වැදගත් වෙන විදිහට ඒ වගේම මෙයාගේ සමාජ පරිසරය, ගෙදර නිවසේ අයගේ ආර්ථික தত্ত্বය ආදී ඒ සමාජ පිළිගැනීම ආදී සියලු ප්‍රශ්නවලදී අපට විසඳුම් නැති වෙලා තිබෙනවා මේ දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වෙලා මේ රැඳවීම සිටීම නිසා. ඉතින් මම හිතනවා මේක ඉතාම අපි නිරන්තරයෙන් අපි සාකච්ඡා කරමින් පත් කරන්න යෝජනා කර තිබෙන කමිටුව ඉතා තේරීම්කාරක ස්වභාවය ඉතා ඉක්මනින් මේ සඳහා පත් කරමින් මම හිතනවා කඩිනමින් මේකට විසඳුම් ලබා දිය යුතුයි. ඒ නිසා ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව මම ඉස්සර ගන්නවා වගේම මේ වෙලාවේ විශේෂයෙන්ම මේ
මේ පිළිබඳව රට තුළ හැම කෙනෙක්ගෙම ලොකු අවධානයක් තිබෙනවා මේ බන්ධනාගාරවල තියෙන තත්ත්වය වෙනස් විය යුතුයි කියලා.
විශේෂයෙන්ම
මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදි වලට ලක් වෙලා බන්ධනාගාරයට එන
අවසන් කරන්න ගරු මන්ති.
අඩු වයසින් බන්ධනාගාරගත වෙන දරුවන් ජාවාරම් කරුවන් බවට පත් වෙලා එළියට යන නිසා ඒක වැළැක්වීම සඳහා පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් නිත්මණින් ආරම්භ කළ යුතුයි. බොමිසුති මන්ත්‍රීතුමනි.
බොමිසුති කරු මන්ත්‍රීතුමනි ගරු සානෙක්කෙන් රසමාණිකම් මැතිතුම ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
நன்றி. கௌரவ பாராளுமன்ற உறுப்பினர் அவர்கள் ஒரு ஒத்திவைக்கும் பிரேரணையை கொண்டிருக்கிறார். உண்மையிலே நானேக்கன் வரலாற்றிலே ஒரு வரவேற்க வேண்டிய விடயம். ஒரு சிறையிலே இருந்த ஒரு கைதியே பாராளுமன்றத்துக்கு வந்து சிறை கைதிகளினுடைய நலனுக்காக பாராளுமன்றத்திலே ஒரு ஒத்திவைக்கும் பிரேரணையை முன்மொழிந்து இன்று விவாதித்துக் கொண்டிருக்கிறோம். உண்மையிலே கௌரவ நீதிக்கான அமைச்சர் அவர்கள் இந்த இடத்துல இருக்கும் காரணத்தினால் நான் இந்த இடத்திலே பேச விரும்பிய விடயம் என்னென்று சொன்னால், உண்மையிலே இன்று கொலை செய்து கற்பழித்து களவெடுத்து இவ்வாறான பல குற்றச்சாட்டுகளுக்காக தாங்கள் சிறை தங்களுக்கு அந்த தண்டனை வழங்கப்பட்டு சிறையிலே இருக்கிற கைதிகளுடைய நலனுக்காக இன்று கௌரவ உறுப்பினர்கள் ஒரு பிரேரணை கொடுத்திருக்கிறார். இந்த இடத்திலே தன்னுடைய இனத்தின் விடுதலைக்காக போராடி, தன்னுடைய இனத்தின் சுதந்திரத்துக்காக போராடி, தன்னுடைய இனத்தின் அரசியல் உரிமைக்காக போராடி, ஏதோ ஒரு வகையில போராடி இன்று 20, 30, 40 வருடங்களாக சிறையிலே இருக்கும் இன்று தமிழ் அரசியல் கைதிகளுடைய நலனுக்காகத்தான் இந்த இடத்திலே நான் பேசலாம்னு நான் இன்று வந்திருக்கிறேன். உண்மையிலே கௌரவ அமைச்சர்களே, உங்களுக்கு தெரியும், அண்மையிலே அனுராதபுரம் மாவட்டத்திலே சிறைச்சாலையிலே நடந்த அந்த துரதிருஷ்டவசமான சம்பவம், இதுக்கு முன்பையும் நாங்கள் இதை பற்றி பேசியிருக்கிறோம். எதிர்வரும் 15ஆம் தேதி எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் எம் ஏ சுமந்திரன் அவர்கள் தாக்கல் செய்த அந்த வழக்கு தொடர்பாக ஆராயப்பட இருக்கின்றது. இருந்தாலும் கூட அரசாங்க தரப்பினாலே இந்த ராஜாங்க அமைச்சர் அவர்களுக்கு எதிராக இதுவரைக்கும் என்ன நடவடிக்கை நீங்கள் எடுத்திருக்கீங்க? அவர் பதவி விலகினதாக சொல்லியிருந்தார். அந்த குறித்த அமைச்சர், அதாவது அந்த அரசியல் கைதிகளுடைய தலையிலே துவக்கை வைத்து விரட்டிய அந்த அமைச்சர், தன்னுடைய சப்பாத்தை நக்க சொன்ன இந்த அமைச்சருக்கு எதிராக ஒரு கட்சி என்ற ரீதியிலே, ஒரு நீதி அமைச்சர் என்ற ரீதியிலே நீங்கள் எந்த நடவடிக்கை எடுத்திருக்கின்றது இந்த சபைக்கு நீங்கள் அறிய தர வேண்டும். ஏனென்றால் இந்த இன்று நாங்கள் கேட்கிறது தங்களுடைய சிறைக்குள்ளே அது சோப்பு இல்லை, டாய்லெட் இல்லை, தண்ணி இல்லை என்று சொல்றார்கள். சிறைக்குள்ளே படுக்கிறதுக்கு கூட இரவுலே இல்லாத அளவுல எங்களுடைய இன்று தமிழ் அரசியல் கைதிகள் இருக்கிறாங்களோ நீங்களும் அறிந்த ஒரு விடயம். நீங்களும் நேரடியாக அந்த இடத்துக்கு போயிருந்தீங்க. நீங்கள் ஒரு பொறுப்பு மிக்க ஒரு அமைச்சர் என்ற வகையில் நீங்கள் எந்த நடவடிக்கை எடுத்திருக்கீங்க? நாங்கள் எங்களுடைய அரசியல் கைதிகளுக்காக நாங்கள் சோப்பு கேட்டும் வரையில், தண்ணி கேட்டும் வரையில், அவர்களை நிம்மதியாக அவங்களுடைய சிறைச்சாலையிலாவது நீங்கள் படுக்க விடுங்கள். அவங்களுடைய வழக்கு முடிக்கும். நீங்கள் வழக்கை தான் முடிக்கிறீங்கள் இல்லை, நீங்கள் புனை தான் வழங்குறீங்கள் இல்லை, அவர்களை நிம்மதியாக இரவு நேரத்தில் படுக்கலாவது விடுங்கள் என்ற கேள்வியை
தான்.
நன்றி. அதனை அடுத்து பதுல்ல சிறைச்சாலையிலே இஸ்லாமிய அரசியல் கைதி, அதாவது ஈஸ்ட குண்டுவடி போட தாக்கப்பட்ட அந்த அரசியல் கைதிகளுக்கு, மன்னிக்க வேண்டும், ஈஸ்ட குண்டுவடி போட தாக்கப்பட்ட அந்த கைதிகளுக்கு அடித்து சித்திரவதை செய்து ஒரு சிலர் தாங்கள் அவங்களை பயங்கரவாதிகள் என்று சொன்ன காரணத்தினால் அவர்களை வந்து வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டவர்கள், அவர்கள் குறித்து இதுவரைக்கும் என்ன நடவடிக்கை இந்த இடத்துல எடுக்கப்பட்டிருக்கு? இந்த நாட்டிலே நீதி அமைச்சிருக்கிறார், என்ன நடவடிக்கை நீங்கள் எடுத்திருக்கிறீர்கள்? இதை எனக்கு இந்த சபைக்கு நீங்கள் தெரியப்படுத்தும். ஏனென்றால் இன்று நாங்கள் இந்த கைதிகளுக்காக நாங்கள் நான் ஆரம்பத்தை சொன்ன போது சோப்பு சீப்பு எல்லாம் கேட்கல, அவங்களுக்கு நிம்மதியாக சிறையிலேயாவது இருக்கிறதுக்கான அனுமதியை தான் வழங்க சொல்லி கேட்கிறோம். அதனை அடுத்து உங்களுக்கு தெரியும், அண்மை காலமாக பயங்கரவாத தடை சட்டத்தின் கீழே கைது செய்த, முகநூல் பதிவுகளுக்காக கைது செய்த எத்தனையோ இளைஞர்கள் இருக்கிறார்கள். அவர்களுக்கு நீங்கள் ஏன் இதுவரைக்கும் புனை கூட வழங்கவில்லை? நீங்கள் ஒரு சிலருக்கு புனை வழங்கணும் என்று சொல்லலாம், அது ஐநா மனித உரிமை பேரவைக்காக செய்தது, அதெல்லாம் எங்களுக்கு தேவையில்லை. நீங்கள் அவசான் கரணும், ஏன் இவர்களுக்கு நீங்கள் புனை வழங்க முடியாது? இறுதியாக ஐட் லைக் டு ரீட் அ ஷார்ட் ஸ்டேட்மெண்ட் ஃப்ரம் அன் ஆர்டிகல் தட் ஐ சா. இட்ஸ் கால் லிவிங் இன் ஹெல், த பிளைட் ஆஃப் பிரிசனர்ஸ் ஹெல்ட் அண்டர் த பிடிஏ. ஐக்கு தீனோ ஐ டோன்ட் வாண்ட் டேக் டைம், ஐ வில் ஏக்கு தீனோ ஹவு பிரிசனர்ஸ் ஆர் பீங் டார்ச்சர்ட் இன் பிரிசன்,
ஹவு பிரிசனர்ஸ் ஆர்
பீங் டார்ச்சர்ட் இன் பிரிசன் ஆஸ்கிங் ஃபார் அ கன்ஃபெஷன் அண்டர் த பிடிஏ. ஐ வில் சப்மிட் திஸ் டு த ஹவுஸ். டியூ டு நாட் இன் ஆஃப் டைம் ஐ வில் சப்மிட் தீஸ் நியூஸ் ஆர்டிகல்ஸ் டு த ஹவுஸ், பட் த ஆனரபிள் மினிஸ்டர் ஐ வுட் எக்ஸ்பெக்ட் ரிப்ளை ஃப்ரம் யூ ஆன் அஸ் டு வாட் த சிச்சுவேஷன் இஸ் ஆன் த பிரிசனர்ஸ் ஹூ அட்டாக் இன் அனுராதபுர அண்ட் ஆல்சோ ஆன் த பிரிசனர்ஸ் ஹூ அட்டாக் இன் பதுல்ல. டுடே இன் திஸ் அஜர்ன்மெண்ட் மோஷன் வி ஆர் talking about prisoners. I am talking about prisoners sleeping peacefully in the prison cells till they are convicted. They are not even convicted. They are being held in remand. They can't even sleep peacefully at night without being attacked by the minister or their inmates.
මීළඟට කරු ප්‍රේමනාත් සී 12 වත්ත මැතුම ඔබතුමාට මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමනි. මයිතන මේ කාරණය ගැන කතා කරනකොට අපේ ගරු මන්ත්‍රීතුමා මාට පෙර කතා කරපු මන්ත්‍රීතුමා හැමදාම උත්සාහ කරන්නේ මේ ජාතිවාදයෙන් තමයි වතුරවන්නේ. මේ සිරකාරයෝ කියන්නේ ජාතිය වෙනුවෙන් කතා කරාද සටන් කරාද නෙවෙයි, සිරකාරයෝ කවුරු සිරකාරේ? රජම් රඳවා ගැනීමකට ලක් වෙලා තමන්ගේ යාමීම් අයිතිය අයිම් වෙලා යම් මිනිෂ ආසනයකින් තීන්දුව වෙලා ඒ අයගේ යම් සංචරණ සීමා අහිමි වෙච්ච මනුෂ්‍ය කොට්ටාස. ඉතින් ඒක මේ ජාතිය බේරගන්නද යුද්ධ කරන්නද මොනවද නෙමෙයි. ඒ නිසා වැරදි මතවාද ගේන්න එපා. මේ අපි මේ සියලු දෙනා මේ එකතු වෙලා මේ උත්සාහ කරන්නේ ඒ ඉන්න මිනිසුන්ගේ රැඳවියන්ගේ ජීවන තත්ත්වය යම් ආකාරයෙන් ඔසවදවන්න. කරුණාකරලා මේ ජාත්‍යන්තරේට හැම වෙලෙම කතා කරන්න එපා. ජාත්‍යන්තරේට දවසට එකපාරක් කතා කරාම ඇති. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඉන්න මේ ලෝකේ මේ ලෝකෙට බිහි වෙන මේ ලෝකෙට බිහි වෙන දරුවෙක් කිසිම වෙලාවක අපරාධකාරයෙක් හැටියට බිහි වෙන්නේ නැහැ ගරු සභාපතිතුමා.
තමයි නීතෝක කාලයක් තියෙන ගරු මන්ත්‍රීතුමා.
මට මధుර විතර මන්ත්‍රීතුමාගේ කාලෙත් ගන්න පුළුවන්.
ඒකත් එක්ක ඔක්කොම විනාඩි 33ක් තියෙනවා. මේ කට්ටිය
ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ මේ සඳහා සමාජීය වශයෙන් අපි විශාල දායකත්වයක් දකලා තියෙන අඩු වැඩි වශයෙන්. එතකොට ඒ අයගේ සුභසාධනෙ අපි සලකන්න ඕනේ. විශේෂයෙන් මිනිස්සු හැටියට මිනිස්සු අයිතිවාසිකම් එයාගේ අවශ්‍ය මූලික අයිතිවාසිකම් ලබා දෙන්න ඕනේ. ඒකට විශාල වශයෙන් බලපාලා තියෙන්නේ මේ බන්ධනාගාර බොහොම හිර වෙලා තදබද අධික තදබදයක එක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ඇත්ත. අපි ඒ වෙනුවෙන් විශාල වැය කිරීමක් කරලා යම් ආකාරයේ විශෝධනය කිරීමේ ක්‍රියාවලියක් සමහරවිට හැම වරදක් කරපු ඕනම වයස තරාතිරම කිසි දෙයක් බලන්නේ නැතුව ඒ කියන්නේ වයස දරුවෙක්ද කාන්තාවක්ද ඒ කිසිම දෙයක් බලන්න දු සමහරලාට එක ලෙස මේ අපි බන්ධනාගාරගත කරනවා දඩුවමක් ලෙස සමහරලා. ඉතින් මේ අය එළියට එන්නේ වඩාත් ප්‍රවීණ වෘත්තීය අපරාධකාරයෝ බවට පත් කළා. ඒතකොට මේ වර්ධේ ස්වභාවය අනුව යම් ඛණ්ඩනයක් කරලා වෙනස් කිරීමක් කරලා අපිට පුළුවන් නම් මේ අය වර්ග කරන්න පුළුවන් නවීන ක්‍රමයක් අපිට ගේන්න බන්ධනාගාර ක්‍රමවේද තුල. ඒ තමයි විවුර්ත. ඒකම දණ්ඩනය තුලට වඩා විශෝධනය කිරීම තුල ප්‍රජා විශෝධනය වැනි කාරණා තුල අපිට පුළුවන් නම් බන්ධනාගාරගත කිරීමට වඩා මිනිසුන්ට යහපැවැත්ම තුල විශෝධනය තුල යම් දනුවම් කිරීම කරන්න පුළුවන් නම් වඩා සුසුයි කියන කාරණය මතක් කරමින් මියහන දා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ගරු නලින් බණ්ඩාර ජයමහමැත්තම ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මම හිතන්නේ සිරකරුව ගැන කතා කරන වෙලාවේ මම වචන කිහිපයක් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ගරු අලිප් සබ්‍රි අපේ අධිකරණ ඇමතිතුමනි, මම හිතනවා ඔබතුමා යම්කිසි ධනාත්මක ඇමතිවරයෙක් විදියට මේ කාරණයේදී දැඩි අවධානයෙන් කටයුතු කරයි කියලා. හන්දන ඔබතුමා උතුරු නැගෙනහිර ගියා. මෙතන කරුණු ගණනාවක් තියෙනවා. ඔබතුමාට පුංචි යෝජනා කිහිපයක් කරනවා. මම කියන්නේ අපි සියලු දෙනාම පිළිගන්නවා සිරකරුවන්ගේ සුභ සාධනය, ඔවුන්ගේ අත්‍යවශ්‍ය දේවල් සැපවීම අත්‍යවශ්‍ය කාරණයක්. එතනින් එහා ගිහිල්ලා දැන් ඔබතුමා දන්නවා මේ බන්ධනාගාරය ඇතුලේ ඉන්නව අවුරුදු 70 පැනපු අය. සමහරට ඔවුන් අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 40ක් ගරු මූලස්සනේ මන්තුමනේ ඇතුලේ ඉන්නව වෙන්න පුළුවන්. ඔබතුමා ගේන්න නීතිය. මේ අය දාන්න එළියට මිනිමරල් හරි ඕන දෙයක් කරත් කමන්නේ අවුරුදු 70 පැනලා නම්. ඒකදී බලන්න අඩුම ගානේ අවුරුදු 10ක්වත් ඔවුන් සිරගත වෙලා හිටියද කියන කාරණේ. ඒ වගේම බලන්න ඕන දෙයක් තමයි ගරු ඇමතිතුමනි මේ සිරකරුවන්ගේ පෞල් දියා. මේ සිරකරුවන්ගේ පෞල් තාම සෝචනීය තත්ත්වයකට පත් වෙච්ච පෞල් තියෙනවා. මොකද සමහරට මේ හිරේ ඇතුළේ ඇවිල්ලා ඉන්නේ පෞලේ ආදායම් උපයපු රැකියාවක් කරපු අය වෙන්න පුළුවන්. ඒ නිසා සිරකරුවන්ගේ වගේම සිරකරුවන්ගේ පෞලේ අයගේ සුභ සාධනයත් ඉතාම වැදගත්. මොකද මේ සේනම අපේ රටේ මිනිස්සු. සමාජයේ සිරකරුවගේ දූ දරුවෝ හොඳට අධ්‍යාපනය ලබන්න පුළුවන්, හොඳ හැකියාවන් තියෙන, නිපුණතාවයන් තියෙන අය වෙන්න පුළුවන්. උතුමා ගේන්න නීතියක් අපි පක්ෂ ભેදකින් දරව උදව් කරනවා. මොකද මම ඉස්සල්ලා කිව්වේ ඉතාම වැදගත් යෝජනාවක්. අවුරුදු 70 පැන්න කියන්නේ ඇත්තටම ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් 90%ම ගෙවලා ඉවරයි. සමාජයට ඔහුව මැරෙන්නේ 70කින් ගන්න පුළුවන්, 72කින් ගන්න පුළුවන්, 75න් 80න් වෙන්න පුළුවන්. උතුමාට පුළුවන් නම් මේ නීතිය ගේන්න විශාල පිරිසක් ඉන්නවා මේ හිර ගෙවල් ඇතුලේ. සමාජයට මරණීය දඬුවම් එල්ල වෙච්ච අය වෙන්න පුළුවන්. අපි දන්නවනේ මේ ජනාධිපති සමාව ගැන අවධානය යොමු කරන්නේ මේ රටේ එක්කෝ දේශපාලඥින්ගේ නැත්නම් ප්‍රභූවන්ගේ අය ගැන විතරයි. හැබැයි ඉතින් එහම මන් දන්නේ නැහැ පුතුමාලාවේ නිදහස් දිනේ හෝ Vesak ඔසොන්වලදී හෝ
මිනිස්තුක කාලයක් තියෙනවා.
මරණීය දඬුවම් වගේ දරුණු දඬුවම් දුන්නායට නිදහස ලබා දීම ගැන අවධානය යොමු කරනවා කියලා. ඉතින් අර වගේ මේ යම්කිසි ක්‍රමවේදයක් සකස් කරොත් මෙන්න මේ වගේ වයසක් වයසක් පැන්න අය මෙන්න මේ වගේ වයස කාලයක් සිටගේ ඇතුළේ හිටපු අය සියලු දෙනාම නිදහස් කරනවා කියලා තීන්දුවක් ගත්තොත් මම හිතන්නේ කිසි එකේ අසාධාරණකමක් නැහැ. මොකද දැන් කම්බහුරු එළියේ ඉද්දි මිනිමරුව එළියේ ඉද්දි කෝටි ගණන් රටේ රජයේ දේපල හොරකම් කරපුන් එළියේ ඉද්දි මම හිතනවා අර වගේ තීන්දුවක් ගත්තොත් ඔබතුමා ඉතාම ගන්න ක්‍රෙඩිකල් ඉතාම වැදගත් ඓතිහාසික තීන්දුවක් බවට පත් වේ. ඒ වගේම උතුරේ අපි දන්නවා දේශපාලන සිරකරුවෝ. මේ දේශපාලන සිරකරුවෝ කියන්නේ උතුරේ යුද්ධේ වෙලාවේ තාම ඔවුන් රිමාන්ඩ් සිරකරුවෝ ඉදිරියේ ඉන්නේ. ඉතින් ඔවුන්ට දුන්න දඬුවම ඇදී දැන් අවුරුදු 12ක් 13ක් යුද්ධය ඉවර වෙලා. ඔවුන් සියලු දෙනාම නිදහස් කරන්න මම කියන්නේ. නිදහස් කරන්න, නිදහස් කරලා ඔවුන්ට මේ සමාජය ඇතුළට එන්න ඉඩ දෙන්න. ඔවුන් තවදුරටත් හිරේ ඇතුළේ ඉඳන් හරි මේ රටට වෛර කරනවා නම්
අවසන් කරන්න
ගරුමන්ට වෛර කරනවා නම් ඒක වැරදි. ඒ නිසා සියලුම උතුරේ දේශපාලන හිරකරුවෝ විදියට රිමාන්ඩ් බන්ධනාගත ගාර ගතලා ඉන්න සියලු දෙනාම නිදහස් කරන්න කියන යෝජනාවත් මම ඔබතුමාගෙන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. කරු සමම්පි හේරත්නතුමා ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මුලාසන මන්ත්‍රීතුමනි. විශේෂයෙන් පේමලා ජයසේකර ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. මොකද අපි තිරගෙවල් හිටව මිනිස්සු විදිහට ඒ වගේම මම හිතනවා දිනේ මේ කාරණා දෙකක් ගැන කියනවා. එකක් තමයි සිරකරුවන් සම්බන්ධයෙන් සහ අනික බන්ධනාගාර නිලධාරීන්. මම හිතනවා මේ දෙකොට්ටාසයම එක හා සමානම දුක් විඳින දෙකොට්ටාසයක් විදිහට තමයි ඇත්තටම අපිට පෙන්ලා දෙන්න හැකියාව තියෙන්නේ. මොකද ඒකේ අපිට අත්දැකීමක් තියෙනවා. මම වාරියපොළ බන්ධනාගාරේ බන්ධනාගාරගත වෙලා ඉද්දී ඇත්තටම ඒ කාමරේ ඉන්න ඕන සිරකරුව සාමාන්‍ය 25 දෙනෙක්. ඒ වෙලාවේ මම ඉද්දි හිටියා සාමාන්‍යයෙන් 55ක් 60ක් අතර ප්‍රමාණයක්. සැමන් ගහනවා කියලා තමයි කරන්නේ. මම හිතන්නේ මේ මිනිස්සේ ඇත්තටම සිරකාරයෝ මිනිස්සු විදිහට නෙමෙයි ඇත්තටම බන්ධනාගාර නිලධාරීන් පවා මම හිතන්නේ මේ අවස්ථාවේ අපහසුතාවයටපත් වෙනවා. නමුත් ඒ වගේ ඉතාමත්ම සීමිත ඉඩකඩක තමයි මේ සිරකරුවන්ට නිදා ගැනීමේ අවස්ථාව පවා ලැබෙන්නේ. ඒ ඉතාමත්ම සෝචනීය තත්වයක්. ඉතින් ගරු අමාත්‍යතුමාට තියෙන වාක්‍යයක් ඇත්තටම විශාල වාක්‍යයක් පැවරෙනවා. මෙන්න මේ මිනිස්සෙන්ට මිනිස්සු විදිහට සලකන්න පුළුවන් අවස්ථාව
වටකර ගන්න ඕන. ඉතින්
මම විශේෂයෙන් මේ වගේම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන්ුත් අපි කතා කරන්න ඕන. විවිධ චෝදනා ඇත්තටම එල්ල වුණත් ඔවුන් කරන්නේ ඉතාමත් මහ බැරෑරුම් අමාරුම කාර්යභාරයක්. ඉතින් ඇත්තටම ඔවුන්ගේ සුබසාධන කටයුතු වැඩි කරන්නට මම හිතන්නේ මේක ඉතාමත්ම මේ අවස්ථාවේ හැටියට අපි කළ යුතු දෙයක් බවට පත් වෙලා තියෙනවා. විවිධ චෝදනා එල්ල වුණත් ඔවුනුත් මම හිතනවා ඔවුනුත් අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු විදිහට විශාල කැපකිරීමක් කරනවා. ඉතින් මම හිතනවා බොහෝ වෙලාවට චෝදනා ලැබපු සහ චෝදනා නොලැබපු පිරිස් පවා මේ බන්ධනාගාරගත තුල බන්ධනාගාරවල තුල ඉන්නවා. ඉතින් එතනදී අර කිව්ව සමහරලාට පොල් ගෙඩියක් දෙකක් අහුල්ලා වුණත් ඒ මිනිස්සයාට සමහර අවස්ථාවල් වල ඒ දඩමුදල ගෙවා ගන්න බැරුව බන්ධනාගාරය තුල ඒ ඉතාමත් අපහසු ජීවිතාවක් ගෙන්නවා. මම හිතන්නේ ඒ සම්බන්ධෙත් මගේ අපේ ගරු ඇමතුමා
කාලය අවසන්
කරන කරන්න කියන කවුරුණෙක් ඉල්ලීමක් කරමින් විශේෂයෙන් මේ දෙකොට්ටාසය ගැනම අපි සමාජයේ තියෙන ඒ තියෙන මතවාදයට වඩා එහා ගිය දෙයක් ගැඹුරක් මේ තුර තියෙනවා කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරගෙන ඒ ගැන විශේෂ අවධානයක් සිරකරුවන් සහ මෙන්න මේ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් යොමු කරන්න කියන කාරණක ඉල්ලීමක් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්තයෙන් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලකට ගරු චමින්ද විජේසිරි මහත්තයා ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
ශ්‍රී මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ ප්‍රේමලාල මන්ත්‍රීතුමා ප්‍රායෝගික අත්දැකීම් එක්ක බන්ධනාගාර පිළිබඳව තිබෙන අඩුපාඩු පිළිබඳවත් ඒ හේතු වෙනස්කම් පිළිබඳවත් යෝජනාවක් ඉදිරිපත් කරා. ගරු ඇමතුනි, ඔබ දන්නවා ඔබ නීතිඥයෙක් හැටියට වැරදිකරුවෙක් වීම සඳහා අවශ්‍ය වටපිටාව හදන්නේ කවුද කියන කාරණා. ඔව් වැරද්ද කරලා තිබුණත් වැරදි වෙන්න පුළුවන්. ඔව් වැරද්ද කරලා ඔව් වැරද්ද නොවුණත් ඔවුන් වැරදිකරුවෙක් කරන්න පුළුවන් අයිතිය හැකියාව නීතිඥයෙක් සතුව තිබෙනවා. කෙසේ වෙතත් මොනසේ මන්ත්‍රීතුමනි, මේ සිරගත වෙන්නේ වැරද්ද කරලා හොන ගැතෝ මේ රටේ මිනිස්සුයෝ. එහෙනම් මේ මිනිස්සයා වැරද්ද කරලා හෝ වැරද්ද නොකර හෝ බන්ධනාගාරය තුලට යනවා නම් ඔහු බන්ධනාගාරය තුලට යන්නේ කැමැත්තෙන් නොවන බව අපි දන්නවා. එවනම් කැමැත්තෙන් නොවන යන මේ රඳවියා නැවත ඒ බන්ධනාගාරය තුලට ගෙනා ගැනීමට එහා ගිය ඔහුගේ මානසිකත්වය, ඔහුගේ වැරද්ද පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව කොතෙක් උත්සාහ කරනවාද කියන ප්‍රශ්නේ තමයි මම දකින්නේ මේ බන්ධනාගාර තුල. වෙළඳපියන් වැඩි වෙන්නේ, වැරදි වැඩි වෙන්නේ, සිරකරුවන් වැඩි වෙන්නේ. මේ රටේ බන්ධනාගාර ශේෂ්‍යය තුල මේ වෙනකොට ඒ බන්ධනාගාර රඳවියන්ට අවශ්‍ය කරන නිසි වූ ක්‍රමවේදයකට වුන් හඩගස්සලා නැති බව. දැන් මම ගත්තොත් අපේ පළාතේ වැඩි හරියක්ම දෛනිකව සිරගත වෙන්නේ මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිච්ච කන්දෝ. ඒ හැමදාම මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිච්ච පුද්ගලයා පොලිස් නිලධාරීන් ගිහිල්ලා වටලලා ඔව්ව සිරගත කරනවා. බැරි වුණොත් 64 වගන්තියෙන් දානවා. 64 වගන්තිය කියන්නේ අපි දන්න විදිහට මම හිතන්නේ මේ අලවිය කිරීම. ඉතින් අලවි කරන්නේ මහා පරිමාණයෙන් අවසානයේ සිද්ධ වෙන්නේ බන්ධනාගාරය තුළ මහා පිරිස් පිරිසක් එකතු වෙනවා. අවසානයේදී අර සිරගත වෙන තරුණයා අවසානයේ ඒ සිර ගෙදර තුළ සිද්ධ වෙන්නා වූ අඩත්තේත්තන් සහ අපහසුතාව තුළ ඔහු වෛර බෙඳෙන, ඒ වගේම ඔහුගේ ඔහුට ගොඩනගෙන ඒ පීඩනය තුළ නැවත වතාවක් ඔහු එළියට එන්නේ එළිය ජීවිතය ගත කරනවට වඩා එයා ගිය මහා වෛරයකින් ක්‍රෝධයකින්. සමහරවිට මේ වෛරය ක්‍රෝධය නැති කරන සංසුන් මිනිහා ඇති කරන්න පුළුවන් තරම් හදනවා නම් මං හිතනවා බන්ධනාගාර ඇමතිතුමනි අපිට පුළුවන් කමක් වෙනවා මේ රටේ මේ සිරගත වෙන පුද්ගලයන් අඩු කරලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වැඩපිළිවෙලක ආරම්භයක් අපි දකින්නේ නැහැවත් තිබුණත්
මිනිත්තුවකට කාලයක් තිබුණා මන්තිතුමනි.
මෙදිහත් වීම නොවීම තුල වැරදිකරුවා වැරදි කිරීම සඳහා පළමුවීම කටයුතු කරන නිසා මම හිතනවා පෙනල් බණ්ඩාර ඇමතිතුමා කිව්වා වගේ විශේෂයෙන්ම ඒ වැරදි කරපු බොහෝ දෙනා ලැබපු දඬුවම තුල සමහර වෙලාවට ඇතුළේ තුල තමන් ගත කරපු කාලය තුල හොඳ කලකිරියාවෙන් කටයුතු වීම තුල ලැබීමේ දඬුවම ලිහිල් කිරීම සඳහා වූ මැදිහත් වීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේ මැදිහත් වීම නොවීම තුල අද බරපතල අර්බුදයක මම හිතන්නේ වර්තමානයේ ඒ සිර කන්දරයන් ඉන්නවා. ඒ නිසා එහෙම මැදිහත් වෙන්නට ඕනේ. නැත්නම් ඔබේ ආණ්ඩුවේ හිටපු බන්ධනාගාර ඇමතිවරයා ගියේ තමන් රැයට ටිකක් වැඩියෙන් ගත්තම එල්ලුම් ගහ පෙන්නලා ඒක ගිහිල්ලා සිරකරුවන්ගෙන් තමන්ට ලැබෙන සතුට ගන්න ගියාම
අවසන් කරන
බරපතල අර්බුදයක තියෙනවා. ඉතින් එහෙම නොවන මානසික මට්ටමක් හදන දේශපාලන වැඩපිළිවෙලකුත් ඕන. මොකද දේශපාලන නායකයා හරියට හැසිරෙන්න ඕනේ. එහෙම හැසිරුණාම තමයි බන්ධනාගාරයේ ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන අර්බුද වලට නිසියාකාරව හදාගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔබතුමා දක්ෂ ඇමතිවරේ මේ සඳහා කාලීන වැඩසටහනක් යෝග්‍ය වැඩසටහනක් අදලා සිරගත වෙලා ඉන ඒ සිරගතුරු මනුස්සයන් හැටියට මේ රටේ එළියට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් ඒ වටපිටාව හදලා දෙන්න පුළුවන් වැඩපිළිවෙල හදන්න කියන ඉල්ලීම කරමු. අවස්ථාව ලැබදීම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු වීරසමන වීරසිංහ මහත්තයා ඔබතුමාට මිනිත්තු
දෙකක් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මා විශ්වාස කරන්නේ අපේ සමාජයේ ඉතාමත් සංවේදී විෂයක් එහෙම නැත්නම් වැඩි කතාවට බක් නොවන විෂයක් සම්බන්ධව තමයි මේ කල්තබී මේ යෝජනාව මේ විෂය සම්බන්ධව අත්දැකීම් දවසින් දවස එකතු කරගන්න අපේ පේමලාල් ජයසේකර මහත්තයා විසින් ඉදිරිපත් කරන ලැබුවේ මේ විනාඩි කිහිපය තුළ කරුණු කාරණා ගණක් කරන්න බැරි නිසා කරුණු විෂයට ගරු විෂය බාර අමාත්‍යමත් ඉන්න වෙලාවේ පළවෙනි කාරණාව විදියට සඳහන් කරන්නේ මේ අධික මේ බන්ධනාගාර පද්ධතිය තුළ මේ වර්තමාන ක්‍රමවේදය තුළ අපරාධකරුවා සංවිධානාත්මක අපරාධකරුවා බවට පත් කරන මධ්‍යස්ථානයේ බවට අද බන්ධනාගාරය පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන කාරණාව බවට පත් වෙන්නේ මේ බන්ධනාගාර බල තියෙන තදබදය සහ මේ තියෙන ක්‍රියාවලියේ තියෙන අඩුපාඩුකම්. අනිත් පැත්තෙන් බැලුවම අපේ රටේ පුනරුත්ථාපන ක්‍රියාවලිය අද තියෙන ඉතාමත් නරක තත්ත්වයක. පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව වැඩිම අවධානයක් යොමු වෙන්න ඕන වුණත් මේ කොවිඩ් සමය තුළ ප්‍රධාන ප්‍රශ්නයක් වුණ අපේ රටේ ප්‍රධාන පුනරුත්ථාපන මධ්‍යස්ථාන කන්දකාඩු හේනපුර වගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානත් කොවිඩ් මර්ධන මධ්‍යස්ථාන බවට පත් වෙච්ච නිසා ඒ පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ අනහිටලා තියෙනවා. නැවත ඒක සක්‍රියව ඊට වඩා දෙගුණයකින් තුගුණයකින් ඒක ක්‍රියාත්මක කිරීම අවස්ථාවක් තියෙනවා. මේ බන්ධනාගාර තදබදය අඩු කිරීමත් එක් පියවරක් විදියට. අනිත් පැත්තෙන් බැලුවම මේකට තවත් කාරණාවක් විදියට සිරකරුවා සහ රඳවියා එහෙම නැත්නම් රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන රිමාන්ඩ් සිරකරුවා සහ සිරකරුවා බෙදා වෙන් කර ගැනීමත් සහ රිමාන්ඩ් සිරකරුවාට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම සිදු කළ යුතු කාරණාවක් කියන කාරණාව සිහිපත් කරනවා. ඔවුන් නිවැරදිකරුවන් බවට පත් වෙනවාද වැරදිකරුවන් බවට පත් වෙනවා තීන්දුව වෙන බන්ධනාගාර දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ ඒක නිසා ඔවුන්ට දඬුවමක් බවට එකපත් නොවන ආකාරයට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේක තවත් සාධනීය බවට පත් වෙනවා. අවසාන වශයෙන් මේ පද්ධතිය තුළ මේ සිරකරුවන් විඳින දුක් ගැහට වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ පැත්තෙනුත් සමන් පියහෙරත් මන්තුමා කියපු වගේම ඉතාමත් සාධාරණ විදියට වැඩ කරන අතිශය බහුතරය
සාත්සේ බහුතර නිලධාරීන් ගොන්න තුල එක්කෙනෙක් දෙන්නෙක් තුල කරන වැරද්ද තියෙන සමස්ත බන්ධනා නිලධාරී පද්ධතියම මහා දවන්ත කේදවාදීපත් කරනවා. ඒක නිසා නිලධාරීන් සම්බන්ධවත් මීට වඩා අලුත් තාක්ෂණය විද්‍යාවයි දැනුම ඒ සේවත් එක්ක ඒ නිලධාරීන් දැනුවත් කරන සහ ඒ නිලධාරීන්ගේ පහසුකම් සපයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ බන්ධනා කරපද්දී මීට වඩා ඉහළ තත්ත්වයට ගේන්න පුළුවන් කියන කාරණා සිහිපත් කරමින් තාමත් කාලීන යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව ස්තුතිය පුද කරමින් මාන්‍ය වෙන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
විශේෂයෙන්ම 2019 දී කෝවිඩ් පටන් ගන්නකොට බන්ධනාගාරයේ ධන ජානය තිබුණා 22200ක්. ඒක 18500 දක්වා අඩු කරලා කළමනාකරණය කරගෙන තියෙනවා. අපේ ධාරිතාවේ තියෙන 8000ක් අඳව ගන්න. ඒ අරුණම ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා ප්‍රධාන වශයෙන් මෙතෙක්කල් යොමු නොවිච්ච අති විශාල ඉන්ට්‍රස්ට් එකක් මේ සඳහා යොමු කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත් වීම උඩ අපි කොළඹ තියෙන මේ බන්ධනාගාර, රිමාන්ඩ් බන්ධනාගාර, වැලිකඩ බන්ධනාගාර, මැගසින් බන්ධනාගාරය කරන්න බැරි ප්‍රමාණයට මම දන්නවා මන්ත්‍රීතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම අතිවිශාල ජනගහනයක් එතන ඉන්නවා. ඒක කරගන්න බැරි තත්ත්වයක් තිබින්නේ. ඒ හින්දාම අපි ඒ වගේ දහගුණයක් විශාල හොරණ මිල්ලෑව ප්‍රදේශයේ සඳහා මේක රැගෙන යාම සඳහා දැවෙන්ත වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. මාස 3කට පමණ පෙර මම ගිහිල්ලා මුල්ගල් තියලා ඒක ඉදිකිරීම කරගෙන යනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන් අපි උත්සාහ කරන්නේ ඔබතුමා කියපු ආකාරයට රිමාන්ඩ් බන්ධනාගාරය වෙනම තියන්න, දීර්ඝකාලීන අය වෙනම තියන්න, තරුණයා වෙනම තියන්න, කාන්තාව වැඩම තියන්න, පොඩි ළමයි වෙනම තියන්න කරලා ඒ තුළින් පුනරුත්ථාපනය කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඒ අරුණාම ඔබ දකින්නට ප්‍රථම වතාවට ගරු මුදල් අමාත්‍යතුමා තම අයවැය කතාව තුළින් මිලියන 250ක් මුදලක් අපිට ලබා දුන්නා. ලංකාවේ අධිකරණ ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිතව අදාළ වැසිකිලි පහසුකම් සැලසීම සඳහා. ඒ අනුව අපි විශේෂයෙන් ප්‍රකාශ කරන්නට ඕන අපි කිසිසේත්ම බන්ධනාගාර නිලධාරීන් වේවා වෙන කවුරු හරි වේවා දූෂණය සඳහා දූෂණ පිටු දැකීම සඳහා ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. කවුරු වැරදි කරත් තරාතිරම නොබලා ඒ අවශ්‍ය පියවර ගැනීම සඳහා මම මගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනවා කියන එකත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් මට ලැබී තිබෙන කියන එකත් ප්‍රකාශ කරන්නට ඕන. විශේෂයෙන්ම අපි පස්වැදෑරුම් නම වැදෑරුම් සිස්ටම් එකක් රයිට් බේස් කරෙක්ෂනල් සිස්ටම් ෆොර් සේෆ්ටි සොසයිටි කියන තේමා යටතේ 2021-25 දක්වා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. බන්ධනාගාර තදබද අවම කිරීම, බන්ධනාගාර කළමනාකරණ ප්‍රතිසංස්කරණය කිරීම, බන්ධනාගාර නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය, බන්ධනාගාර ආඥාපන සංශෝධනය කිරීම, බන්ධනාගාරවල ආරක්ෂක විධිදාන වැඩිදියුණු කිරීම, බන්ධනාගාරවල සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, රැඳවි පුනරුත්ථාපනය හා ශ්‍රම බාලකාවේ ඵලදායී ලෙස යොදා ගැනීම, කාන්තනා බන්ධනාගාර හා තරුණ වරදිකරුවන්ගේ විශෝධන පුහුදු මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණය හා ඊ බන්ධනාගාර සංකල්පය ක්‍රියාත්මක කිරීම යන දේවල් අපි දිගින් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථම වතාවට ඉතිහාසයේ අපි ඊ විසිට් කියන එකක් හඳුනා දුන්නා. ඒ අනුව තමන්ගේ බන්ධනාගාරයේ කාලය තුළ කොවිඩ් කාලය තුළ පවා තමන්ගේ රැඳවියන්ව සහ ආදරණීයන් බලා ගන්නට බැරි අයට අපි ඊ විසිට් ක්‍රමය තුළින් ඉන්ටර්නෙට් එක භාවිතා කරමින් එකිනෙකාව බලා ගැනීම සඳහා අවස්ථාව ලබා දුන්නා. බන්ධනාගාරයේ අයට තිබෙන ජීවිත අවදානම වරක්වීම සඳහා අපි ස්කයිප් හරහා ඔවුන්ට අධිකරණයට නොපැමිණ සාක්ෂි ලබා දීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. ඒ හා සමානවම ඔබතුමා කියපු ආකාරයට කන්දකාඩු එක මම සෞඛ්‍ය අමාත්‍යතුමාට කතා කරලා නැවත පටන් ගත්තා. මේ වෙනකොට 800ක් ඉන්නවා. අපි 2000ක් දක්වා එහි ධාරිතාව වැඩි කරලා තියෙනවා. කරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමාට කතා කරලා අපි අක්කර 500ක් ලබා ගත්තා වුන්ට වගා කිරීම සඳහා ඒ පුනරුත්ථාපනය වුණාට පස්සේ. ඒ අනුව ඒ ඇරුණාම බන්ධනාගාරයේ තුලත් ඕපන් ප්‍රිසන් කැම්ප් එකක් කියන එකක් විවෘත කරලා ඕපන් ප්‍රිසන් කැම්ප් 8ක් තුල තවත් 2000ක් පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. මම දැඩිව විශ්වාස කරනවා පුනරුත්ථාපනය මිසක දඬුවම් කිරීම නෙවෙයි විසඳුම කියන එක. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි උත්සාහ කරන්නේ 8000ක පමණ ප්‍රමාණයකට පුනරුත්ථාපනය සඳහා ධාරිතාව වැඩි දියුණු කිරීම අපි බාර ගන්නකොට තිබුණේ 1500කට. එහින්දා ඉතාමත්ම ඉලක්කගතව දැඩිව මහන්සියෙන් අපි මේ දේ කරනවා. අතිගරු ජනාධිපතිතුමා සහ උදල් අමාත්‍යංශනුත් අපිට ලැබෙන මේ පහසුකම් ඉතාමත්ම ඉහළයි. ඉතින් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් මම හදලා තියෙනවා ඒක අපි සභාගත කරනවා එතුමා කියපු ආකාරයට යම් යම් දේවල් සම්බන්ධයෙන් අපේ පාලනයෙන් තොර දේවලුත් තියෙනවා උදාහරණයක් හැටියට මම දන්නවා අපරාධයට කවුරු හරි දඬුවම් දුන්නා නම් ඒට ඇපීල් එකක් කරාට පස්සේ ඔහුට නැවත දඬුවම් දෙනකොට ඒ ඇපීල් සඳහා ගත වෙච්ච කාලය ගණන් නොගට බන්ධනාගාරයේ ගත නොකොට ඒකත් වැඩි කරලා තමයි දෙන්නේ උදාහරණයක් හැටියට අවුරුදු 10කට දඬුවම් කරපු පුද්ගලයෙකු ඇපීල් කරලා අවුරුදු 3ක් ගියාම නැවත ඇපීල් දවසේ ඉඳලා අවුරුදු 10ක් ගත වෙනවා ඒ කියන්නේ අවුරුදු 13ක් ගත වෙලා තියෙනවා ඉතින් මේක නීතියේ තියෙන ප්‍රශ්නයක් මම ඒක අධිකරණ ගෝවාසෙන් සේවා කොමිෂන් සභාවත් එක්ක කතා කරාම ඔවුන් කියන ඔවුන්ට කරන කළ හැකි දෙයක් නැහැ කියලා එම නිසා අපි උත්සාහ කරනවා ඒ නීතිය වෙනස් කිරීම සඳහා ඒ අරුණාම නව ක්‍රමවේදය අනුව අපි දැකගත්ත දෙයක් තියෙනවා බන්ධනාගාරයේ පිරීම සඳහා හේතු වන ප්‍රධාන හේතුව රිමාන්ඩ් බන්ධනාගාරයේ වැඩි කිරීම එහින් බොහෝ අය 3න් එකක් විතර සතියයි සති දෙකයි සති තුනයි ඉන්නේ ඒ අපි මම ඉවර කරනවා සතියයි සති දෙකයි සති තුනයි ඉන්නේ ඔවුන්ට අපි යෝජනා කරනවා පිටරටවල වල වගේ තමන්ගේ ගෙදර ඉඳගෙන ඔවුන්ට යම් ගැජට් එකක් යූස් කරලා ගෙදර ඉඳගෙන ඔවුන්ව නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුනා දීම සඳහා අපි මේ වෙනකොට සාකච්ඡා මට්ටමින් කටයුතු කරගෙන ඉන්නවා එම නිසා මේ කරුණු පිළිබඳව මගේ අවධානය යොමු කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා අපෙන් පුළුවන් දෙයක් මම කටයුතු කිරීම සඳහා සම්බන්ධයෙන් කටයුතු කරනවා බවට මේ සභාවට ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමි පාර්ලිමේන්තුව 2022 දෙවැනි මාසයේ 11 වන දින පෙරවරු 10ට යළි රැස්වේ